ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ හැම රටකම පාහේ ප්‍රධානතම මාතෘකා බවට තවමත් පත් වෙලා තිබෙන්නේ මේ කොරෝනා වසංගතය. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයෙන් ජනජීවිතයට මේ වන විට ඇති වෙලා තිබෙන බරපතල හානිය පිළිබඳව නිරන්තරයෙන්ම අපිට විවිධාකාරයේ ප්‍රවෘත්ති අහන්නට දකින්නට ලැබෙනවා. මේ අතරතුරේදී මේ කොරෝනා වෛරසය පාලනය කිරීමට නැත්නම් මේ කොරෝනා වෛරසය පැතිරීම වළක්වාලීමට විශේෂයෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට මේ වෛරසයෙන් සුව වීමට විවිධාකාරයේ ඖෂධ වර්ග විවිධාකාරයේ ඖෂධ ක්‍රමවේදයන් පාවිච්චි කරන්නට පුළුවන් කියලා විවිධාකාරයේ මිත්‍යා මත සමාජය තුළ පැතිරී යනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ඒ වගේම ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල්වල වාසය කරන ශ්‍රී ලාංකික ජනප්‍රජාවන් තුළ මේ මිත්‍යා මත බහුලව පැතිරී යන ආකාරයක් අපිට පසුගිය සති කිහිපය තුළදී දකින්නට අහන්නට ලැබුණා. අපි දැන් අවධානය යොමු කරන්නේ මේ කොරෝනා වෛරසය පාලනය කිරීමට ඒ වගේම සුව කිරීමට හැකියාවක් තිබෙනවා කියලා ඒ පැවසෙන මිත්‍යා මත පිළිබඳව කතා බහ කරන්නට. මොනවද මේ ප්‍රධාන මිත්‍යා මත, ඇයි මේවා මිත්‍යා මත කියලා අපි හඳුන්වන්නේ, සහ මේ වයින් අපි වැලකී සිටින්නේ මොන ආකාරයෙන්ද කියන කාරණා සම්බන්ධයෙන් කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. මේ සඳහා අපි අපේ SBS සිංහල වැඩසටහනට ආරාධනා කරා මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න මහතාට. අයිබෝන් සුබුදෑසනක් කියලා පිළිගන්න ගමන්ම ඔබතුමාගෙන් මම දැනගන්නට කැමති මහාචාර්යතුමනි, දැන් මේ COVID-19 වෛරසයෙන් වැළකීමට සහ ඒ ආසාදනය වුවොත් සුව කිරීමට හැකි බව පැවසෙන මේ ශ්‍රී ලාංකික ජන සමාජය තුළ පැතිර යන ප්‍රධාන මිත්‍යා මත මොනවද කියලා පැහැදිලි කරගනිමින් ඒවායින් අපි නිවැරදි මාවතට යොවන්නේ මොන ආකාරයෙන්ද කියලා ඔබගෙන් පිළිතුරක් ලබා ගන්න.
මధుර සුබ දවසක්. බොහොම ස්තුතියි මට නැවතත් SBS මැදිරියට ආරාධනා කළාට. COVID-19 වෛරසයෙන් වැළකීමට ගන්න ක්‍රියාමාර්ග ගැනත්, COVID-19 ශරීරගත වුණාට පස්සේ ඒක සනීප කරන්න මොනවද කරන්න ඕන කියන එක ගැනත් පැතිරිලා තියෙන මිත්‍යා මත විශාලයි. මෙහිදී මූලිකවම වැදගත් වෙන්නේ විශේෂයෙන්ම බෞද්ධ දර්ශනය මත ගොඩනැගිච්ච ජන සමාජයක් තියෙන අපි මේ රෝගීන් පිළිබඳව බද්ධ වෛරයකින් කටයුතු කිරීම, එහෙම නැත්නම් මේ රෝගීන් පහළට දාලා කටයුතු කරන එක, එහෙම නැත්නම් ජනමාධ්‍ය ආචාර්ය ධර්ම හෝ වෛද්‍ය ආචාර්ය ධර්ම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් මේ රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන විදිහට ඇතැම් මතිමතාන්තර එළියට දාන එක, මෙන්න මේවා තමයි විශාල වශයෙන් තියෙන වැරදි දේවල්. ඊට අමතරව තියෙන ප්‍රතිකාර ගැන ගත්තහම අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම රෝගයකට ප්‍රතිකාර පද්ධතියක් එළි දක්වන ක්‍රමවේදයක් තියෙන. උදාහරණයක් හැටියට පර්යේෂණ කරලා ඊට පස්සේ ඒ පර්යේෂණ පිළිබඳ නිරීක්ෂණය කරලා ඊට පස්සේ නිරීක්ෂණ නිගමනය කරලා ඒවා පිළිගත් පර්යේෂණ සංග්‍රහවල පළ කරලා වාද විවාද කරලා එහෙමයි අපි කිසියම් ඖෂධයක්, එහෙම නැත්නම් ඖෂධමය ප්‍රතිකාරයක් ලෝකයට එළි දක්වන්නේ. මේ ක්‍රමවේදයන් දක්වන පිළිවෙල අපි පහුගිය අවුරුදු 50-60-70 ඇතුළත ලෝකයක් හැටියට ඉගෙන ගත්ත දේවල්. එහෙම නැතුව අපිට කවුරු හරි කෙනෙක් කිව්වාය කියලා, එහෙම නැත්නම් කවුරු හරි දෙවි කෙනෙක් කිව්වා කියලා, එහෙම නැත්නම් කවුරු හරි විශ්ව ශක්තියක් කිව්වා කියලා අපිට මෙහෙම රෝගයකට ප්‍රතිකාරයක් කරන්නට අමාරුයි. මෙතනදිත් මං කැමති බෞද්ධ දර්ශනය ආපහු මතක් කරන්න. අපි දන්නවා බෞද්ධ දර්ශනයම කියලා තියෙනවා අපිට කෙනෙක් කියපු පළියට හරි කෙනෙක් දැකපු පළියට හරි පිළිගන්නේ නැතුව හොඳට ඒක විචක්ෂණ බුද්ධියෙන් යුතුව පිළිගන්න ඕන කියලා මං හිතන්නේ. ඒක මේ අවස්ථාවේ ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් එක ප්‍රධාන දුර්මතයක් තමයි දුම්මල්ලණක, එහෙම නැත්නම් වාෂ්පල්ලණකින් මේ වෛරසය මරන්න පුළුවන් කියන එක. මේක කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතාවක්. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත ඕනෑම කෙනෙක් දන්නවා අපේ පෙනහළු, එහෙම නැත්නම් අපේ ශ්වසන මාර්ගයේ වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවා. උදාහරණයක් හැටියට අපි අංශක 100 උෂ්ණත්වයක් තියෙන වාෂ්පයක් අපේ ශ්වසන මාර්ගයට ඇතුළත් කරගත්තත් අපේ ඇඟේ උෂ්ණත්වය පාලනය කරන නියාමන ක්‍රමවේදයක් තිබෙන නිසා මේ උෂ්ණත්වය ඉතාම ඉක්මනට අපේ ශරීරයේ උෂ්ණත්වය හා ගැළපෙන විදිහට වේගයෙන් පහළට දාගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් අපේ ශරීරය තුළ තියෙනවා. එතකොට ඔබ මොන උෂ්ණත්වයේ තියෙන වාෂ්පයක් ආග්‍රහණය කරත් ඒ උෂ්ණත්වය පෙනහලු ඇතුලේදී පවත්ව ගන්න ඔබට පුළුවන්කමක් නැහැ. එහෙම පවත්ව ගත්තොත් ඔබ ඇත්තටම මිය යනවා. ඒ කියන්නේ ඒ සයිල් වලට ජීවත් වෙන්න බෑ එවැනි උෂ්ණත්වයක් ඇතුළත. ඒ සයිල් වලට කියලා මම අදහස් කරන්නේ අපේ ශරීරය හැදිලා තියෙන සයිල් වලට. ඒත් එක්කම වෙනත් සෙම්ප්‍රතිෂ්‍යා රෝග සහ හුමාලයල්ලීම එහෙම නැත්නම් දුමැල්ලීම වගේ දේවල් පිළිබඳව පර්යේෂණ පත්‍රිකා සිය ගාණක් පළ කරලා ඒවා දිගට හරහට සමාලෝචනය කරලා මේවායින් කිසිම රෝගයක් සුව කිරීමේ හැකියාවක් නැති බව හොයාගෙන තියෙනවා. හැබැයි සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවනකදී දුමක් ඇල්ලුවා කියලා මං හිතන්නේ තමන්ගේ හිතට සනීපයක් දැනෙනවා නම් ඇඟට පොඩි කාලයකට කිටි කාලයකට හරි සනීපයක් දැනෙනවා නම් හානියක් වෙන්නේ නැත්නම් ඒක ඇති වරද්දක් නැහැ. නමුත් කොරෝනා වෛරසය පිළිබඳව දුම ඇල්ලීම පිළිබඳ අපට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් හැටියට අපි හැමෝම දන්නවා මේ වෛරසයෙන් බේරෙන්න දැනට තියෙන හොඳම ක්‍රමය මේ වෛරසයේ ශරීරගත වෙන එක වළක්ව ගන්න එක කියලා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපි මේ වෛරසය ශරීරයට ඇතුල් වීම අපි සමාන කරගන්න බලමුකෝ ගෙදරකට හොරෙක් ඇතුල් වෙන එකට කියලා. අපි දැන් ගෙදරකට හොරෙක් ඇතුල් වෙනකොට ඒ හොරා ගෙදරින් දොරෙන් ඇතුළට එනකොටම මෙන්න මෙතන තමයි අපි අපේ කාර් එකේ යතුරු තියලා තියෙන්නේ, මෙන්න මෙතන තමයි එදිනෙදා පාවිච්චියට ගන්න තියෙන මුදල් තියලා තියෙන්නේ, මෙතන තමයි අපේ ගෙදර තියෙන වටිනාම දේවල් තියෙන්නේ කියලා අපි මේ හොරාට මෙන්න කියලා පෙන්වලා දුන්නොත් ඒ හොරාගේ කර්තව්‍ය කරගන්නට තියෙන ඉඩකඩ ඉතාමත්ම පහසු බවයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දැන් SARS කොරෝනා වෛරසය අපි දන්නවා බිඳිති මගින් බෝ වෙන රෝගයක් කියලා. ඇත්තටම මේ තරම් සීග්‍රේන් බෝ වෙන වෛරසයක් වෙන අපි දැකලා තිබුණ නැහැ මීට කලින්. ඒකනේ මේ වෛරස් එක හොයාගෙන මාසයක් දෙකක් යන්න ඉස්සෙල්ලා රටවල 200කටත් වඩා මේ වෛරසයට යන්න පුළුවන් වුණේ. එතකොට එච්චර ඉක්මනට පැතිරෙන වෛරසයකට දුමකුත් අල්ලලා හුමාලිකුත් අල්ලලා මෙන්න පෙන මගේ පෙනහළු ඇතුළටම යන්න මම ඔබට මාර්ගය හදලා දෙන්නම් කියන එක, ඒකින් විශේෂ සනීපයකුත් වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ රෝගේ සුව වෙන්නෙත් නැත්තම් මට නම් හිතෙන්නේ නැහැ එච්චර බුද්ධිමත් වැඩක් කියලා. මෙහිදී අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ රෝගය හදන මේ වෛරස් එකට තියෙන අනිත් ප්‍රතිකාර ක්‍රම. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඖෂධ කරොත් මේ ඖෂධ වලින් අපිට මේක නැති කරන්න පුළුවන් කියලා කෙනෙක් කිව්වට එහෙම කියපු පළියට අපිට මේකට ඖෂධ නිර්දේශ කරන්න බෑ. අර අපි කරපු කලින් කිව්වා වගේ ඒ නිසි ක්‍රමවේදයක් නැතුව, ඒ කියන්නේ හරි හැටි පර්යේෂණ කරලා නිරීක්ෂණ කරලා ඒ ක්‍රමවේද මගින් සිද්ධ වෙන හානිය මොකක්ද, ඒ ක්‍රමවේද මගින් අපිට ඇති කරගන්න පුළුවන් සනීපය මොකක්ද, සුව කරන මට්ටම මොකක්ද යනාදී දේවල් අපි දැනගන්න කල අපිට ඖෂධයක් පිළිබඳව නිගමනය කරන්නට අමාරුයි. එතකොට තව මතයක් තමයි දැන් මේ රෝගයට බටහිර වෙදකමේ කිසිම ප්‍රතිකාරයක් නැහැ. ඒ නිසා අපි කියන මේ දේවල් කරන එක ප්‍රතිකාරයක් නොකර ඉන්නවට වඩා හොඳයි කියන එක. බැලූ බැල්මට මේකේ ඇත්තක් තියෙනවා වගේ පෙනුනට ඇත්තටම කොරෝනා වෛරසය හැදෙන රෝගීන්ගෙන් 90%-95% වඩා වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම සනීප වෙන බව තමයි දැනට අපිට ලෝක වාර්තා බලනකොට පෙනීලා තියෙන්නේ. මේ ප්‍රතිශතය රටෙන් රටට වෙනස් වෙන. උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවේ මේක 99.5% වෙලා තිබ්බා, එක්තරා අවස්ථාවල 99%ක් වෙලා තිබුණා. ඒ කියන්නේ සනීප වෙන මට්ටම. ඒත් එක්කම සමහර රටවල, ඒ කියන්නේ විශේෂයෙන්ම නිව්යෝක් නගරේ, ඊට අමතරව ඉතාලිය වගේ රටවල මේක 90% වගේ තිබිච්ච අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ කිසිම ප්‍රතිකාරයක් නැතුවත් මේ රෝගීන්ගෙන් විශාල ප්‍රමාණයක් සනීප වෙනවා. එතකොට මේ රෝගය නිසා ජීවිත හානි වෙන අයට දැනට ප්‍රතිකාර හැටියට තියෙන එකම දේ මේ රෝගීන්ගේ ශ්වසන මාර්ගය ක්‍රියාවිරහිත වුණාම, එහෙම නැත්නම් වෙනත් අවයවයන් ක්‍රියාවිරහිත වුණාම සුදුසුකම් සහිත වෛද්‍යවරු සහ හෙදියන් වැඩ කරන දැඩි සත්කාරකවල ප්‍රතිකාර කිරීමෙන් මේ රෝගීන්ට ජීවත් වීමට තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි කළ හැකි බව තමයි අපිට පෙනීලා ගිහිල්ලා තියෙන්නේ. වෙනත් ඖෂධමය ප්‍රතිකාර ගත්තහම ඔබට කියවන්නට පුළුවන් රෙම්ඩිසිවිය කියලා බෙහෙතක් තියෙනවා, ඒක වැඩ කරනවා වගේ පේනවා. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියලා බෙහෙතක් තියෙනවා, ඒක වැඩ කරනවා වගේ පේනවා. ඒ වැඩ කරනවා වගේ පේනවා කියලා තිබුණාට තාම අපට පිළිගත හැකි මට්ටමට පර්යේෂණ පත්‍රිකා පළ කරලා මේ ඖෂධ වැඩ කරනවද නැද්ද කියන එක පිළිගන්න තරමට ඇවිල්ලා නැති බව තමයි අපට පේන්නට තියෙන්නේ. එතකොට ඕනෑම වෛද්‍යවරයෙකු, ඕනෑම විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්න මේ බෙහෙතින් මේක සනීප කරන්න පුළුවන් කියලා කියනවනම් ඒ හැම එකක්ම දැනට පවතින්නේ මිත්‍යාවක් හැටියට කියන එක තමයි පළ වෙලා තියෙන පර්යේෂණ පත්‍රිකා සහ ඒ රටවල විශේෂඥ වෛද්‍ය සංගම්වල නිර්දේශ දිහා බලනකොට අපට පේන්නට තියෙන්නේ. දැන් ඔබට සමහර විට ප්‍රශ්නයක් ඇති වෙයි, එහෙනම් කොහොමද සමහර රටවල් මේ බෙහෙත් පාවිච්චි කරන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මොකුත්ම නොකර ඉන්නවට වැඩිය මොකක් හරි කරලා උත්සාහ කරලා බලන්නේ කොහොඳයි කියලා සමහර ඖෂධ සමහර රටවල් භාවිතා කරන්න උත්සාහ කරනවා වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්.
ඔව්, දැන් මේ අපගේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය ශක්තිමත් තබා ගැනීමෙන් මේ එන ඕනෑම වෛරසයකට මුහුණ දිය හැකි බවට තවත් මතයක් තියෙනවා. වෛද්‍යතුමනි, දැන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අපගේ ප්‍රතිශක්තිය කරන පද්ධතිය ශක්තිමත් කිරීම සුදුසුද?
ඇත්තටම කොරෝනා වෛරසය නිසා කෙනෙකුගේ ජීවිතයට හානි වෙන්නේ හෝ බරපතල ලෙස රෝගී වෙන්නේ මේ රෝගීන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිවල තියෙන අඩුපාඩුවක් නිසා නෙවෙයි. මේ රෝගීන්ගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරීත්වයට පත් වෙලා ප්‍රතිශක්ති කරන කුණාටුවක් ඇති වෙන නිසා තමයි මේ රෝගය මේ විදිහට සමහර රෝගීන්ට බරපතල ලෙස රෝගී කරන්නේ සහ ජීවිතේ නැති කරන්නේ. එතකොට ප්‍රතිශක්ති කරන පද්ධතිය ඕනෑමට වැඩිය ශක්තිමත් කරන්න කියලා එක එක දේවල් කරන්න යන එකෙන් ලොකු වාසියක් තියෙයි කියලා හිතන්න අමාරුයි. හැබැයි ප්‍රතිශක්ති කරන පද්ධතිය හොඳ මට්ටමින් ක්‍රියාත්මක වෙන එක කිසියම් රෝගයක් නිසා තමන්ට රෝග ආසාදනයක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ අඩු කරන්න පුළුවන් විදිහේ සිද්ධාන්තමය සත්‍යයක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මම හිතන විදිහට කෙනෙකුට ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කරගන්න ඕන නම් කරන්න ඕන හොඳම වැඩි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමත්, සෞඛ්‍ය සම්පන්න විදිහට ශාරීරික ව්‍යායාම කටයුතු වල නියුතු වීමත්, හොඳ යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමත්, හොඳ සැහැල්ලු නිින්දක්, හොඳ නිින්දක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් රාත්‍රියකට පැය 7ක් විතර වගේ එක දිගට කරදරයක් නැතුව නිදාගන්නට පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේවා තමයි මං හිතන්නේ අපිට ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත්ව, ඒ කියන්නේ ශක්තිමත් මට්ටමේ, ඕනවට වැඩියත් නැතුව ඕනවට අඩුවත් නැතුව පවත්වා ගන්න පුළුවන් අපට එදිනෙදා කරන්න පුළුවන් දේවල්. මං හිතන්නේ මේ වගේ වසංගතයක් ආපු වෙච්ච වෙලාවක අපිට සාමාන්‍ය දෙයක් මිනිස්සු හැටියට මිනිස්සු හැටියට බය වෙන එක, කලබලයට පත් වෙන එක. නමුත් මේ වෙලාව තමයි මං හිතන්නේ මේ ජීවිතයේ තියෙන අනිස්තිර ගතිය, මේ ජීවිතයේ තියෙන කිසිම දෙයක් අපට අවශ්‍ය විදිහට පාලනය කරගන්න බැරි ගතිය, ඒත් එක්කම මේ ජීවිතයේ තියෙන බොහෝ දේවල් අපේ පාලනයෙන් තොරව සිදුවෙන ගතිය, මෙන්න මේවා අපි පුංචි කාලේ ඉඳලා අහලා තිබුණාට අපේ පන්සල් වලින්, පල්ලි වලින්, එහෙම නැත්නම් වෙනත් ආගමික නායකයන්ගෙන්. මං හිතන්නේ මේ වෙලාව තමයි අපිට ඒවා ඇත්තටම අත්දකින්න පුළුවන් වෙලාවල්. එතකොට ඒ වගේ වෙලාවක තමයි ඇත්තටම ඒවා අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන්. දැන් මේ හුඟක් දේවල් අපි නිකන් අහලා තිබුණට, කියවලා තිබුණට වැඩක් නැහැ අපි ඒවා ජීවිතයට ගලප ගන්න නැත්තම්. ඒ නිසා මං හිතනවා මේ වෙලාවේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ඔබට සාර්ථකම මට්ටමේ පවත්වා ගන්න ඕන නම් ඔබ වැඩ කළ යුත්තේ හොඳ යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීමටත්, යහපත් ශාරීරික තත්ත්වයක් පවත්වා ගැනීමටත්. ඒකට ආය අමුතුවෙන් කෑඹ බීම ගන්න දෙයක් නැහැ. ඔබ සාමාන්‍ය විදිහට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අරගෙන, සෞඛ්‍ය සම්පන්න විදිහට තමන්ගේ දියර ප්‍රමාණයන් අරගෙන, ඒත් එක්කම සෞඛ්‍ය සම්පන්න විදිහට තමන්ගේ නිින්ද පවත්වාගෙන යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගන්නට පුළුවන් නම් මං හිතන්නේ ඔබට හොඳ ප්‍රතිශක්ති කරන පද්ධතියක් පවත්ව ගන්න පුළුවන් වෙයි, ඕනවට වැඩියත් නැතුව ඕනවට අඩුවත් නැතුව.
හොඳයි, අපි කතා බහ කරමින් පසු ඊයේ මේ කොරෝනා වෛරසයත් සමග සමාජය තුළ පැතිරී යන මිත්‍යා මත සම්බන්ධයෙන්, දුර්මත සම්බන්ධයෙන් අපි කොහොමද මේ දුර්මත හඳුනාගන්නේ සහ එයින් නිවැරදි මාවතට අපි යොමුවන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණා සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරමින් සිටියේ. මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතා සමග තමයි අපි මේ කතා බහ ගෙනාවේ. වෛද්‍යතුමනි, ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook page follow කරන්න.